ඌවේ ගුරු ගෙදර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවී මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
අයිබෝන් දුවේ පුතේ ඌව ගුවන්විදුලියේ ඌවේ ගුරු ගෙදරින් අපෝස සාපෙල සඳහා ගණිතයේ විෂය ඔබ වෙත ගෙන එන්නේ බණ්ඩාරවෙල කලාපයේ ගණිතයේ ගුරු උපදේශක නුවන් අතපත්ත ගුරුතුමා.
දයාබර දුවේ පුතේ ඌව ගුවන්විදුලිය ඔස්සේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවන ගුරු ගෙදර අධ්‍යාපන විකාශයේ අපස සාමාන්‍ය පෙළ දූපුතුන් වෙනුවෙන් ගණිතයේ පාඩමක් සාකච්ඡා කිරීමටයි මා මේ බලාපොරොත්තු වෙන්නේ. ආදරණීය දුවේ පුතේ, ඔබ අප නොසිතූ නොපැතූ ආකාරයට මුළු ලෝකයේම එකතැන නැවතී තිබෙන අවධියක් COVID-19 වෛරසය නිසා වැළඳෙන අතිශය භයංකාර කොරෝනා උවදුර ලෝකයේ රටවල් 200කට වැඩි ප්‍රමාණයක් තුල පැතිර හමාරයි. ඒ වසංගතයේ පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ගවලට සහාය දක්වමින් පසුගිය කාලයේ ලැබුණ පාසල් අසීමිත පාසල් නිවාඩු කාලය හමාර කරමින් දැන් ඔබ නැවත පාසල් පැමිණෙන දූපුතුන් බවට පත් වී තිබෙනවා. ඉතින් දුවේ පුතේ, මේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ අධ්‍යාපන ශාස්ත්‍රයේට දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද ලහිලහියේ හඳුන්වා දෙමින් ක්‍රියාත්මක වෙමින් පවතින අවධියක තමයි අපි දැන් මේ සිටින්නේ. අන්න ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඌව ගුවන්විදුලිය ඔස්සේ ගුරු ගෙදර නම් වූ මේ අතිශය වටිනා අවස්ථාව ඔබ වෙත සපයා දෙන්නට සැලසුම් කර තිබෙන්නේ. ඉතින් දුවේ පුතේ, අපි 2021 වර්ෂයේ පළමු වාරය නිමා කරන්නට සූදානම් වෙමින් තිබෙන අවධියක අප අද ගණිත විෂය යටතේ කල්පනා කරා ඉතාමත්ම වැදගත් ගණිත සංකල්පයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට. දයාබර දුවේ පුතේ, ඔබ රූපවාහිනියෙන් නැතහොත් විවිධ සමාගම්වල පුවත්පත් දැන්වීම්වල නිතර දකින ප්‍රකාශන කිහිපයක් මා ඔබ වෙත ඉදිරිපත් කරන්නට කැමැති. ඔබ දැක ඇති මේ දිනවල අපේ අලුත් අවුරුදු උත්සව සමය අතළඟට පැමිණ තිබෙන නිසා නගරවල බොහෝ වෙළඳසැල්වල සේල් 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 සියලුම භාණ්ඩවලට 10% සිට 60% දක්වා වට්ටම් යනුවෙන් මහවිශාල දැන්වීම් ප්‍රදර්ශනය වන බව. ඒ වගේම බැංකුවක් අසලට යන විට ඔබ දැක ඇති ළමා ඉතුරුම් ගිණුම් සඳහා 14% වාර්ෂික පොලියක්. ඒ වගේම වාහන වෙළඳ සැල්වල වාහන විකිණීම පිළිබඳ දැන්වීම්වල ලස්සන බයිසිකලයක් ඡායාරූපයක් සමග එහි මිල සටහන් කර තිබෙනවා 240,000 එකතු කිරීම 20%ක් වැට් කියලා. ඉතින් අන්න එවැනි දැන්වීම් ඔබ දැක ඇති, ඔබ මතකයට නැගෙනවා ඇති කියාමා විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ, අද අපේ පාඩම තමයි මෙන්න මේ විදිහට මේ දැන්වීම් වල සටහන් කර තිබෙන 10%, 60%, 114, 120 ආදී වශයෙන් තියෙන සංඛ්‍යා වලින් අදහස් කරන්නේ කුමක්ද? එයින් අපට තේරුම් යන කාරණාව කුමක්ද කියන එක පිළිබඳව තමයි අපි අද මේ පාඩමෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නේ. එහෙමනම් දුවේ පුතේ, සංඛ්‍යාවක් අන්නේ ආකාරයට ප්‍රකාශ කිරීමට අපි කියනවා ප්‍රතිශතයක් ලෙස දැක්වීම කියලා. ප්‍රතිශත කියන මාතෘකාව තමයි එහෙමනම් අද අපේ පාඩමේ මාතෘකාව වෙන්නේ. ප්‍රතිශත මාතෘකාව පිළිබඳව අපි මුලින්ම දැනගත යුතු අත්‍යවශ්‍ය කාරණා ඔබ 7, 8, 9 ආදී ශ්‍රේණිවලදී දැනටමත් හදාරත් ඇතයි කියාමා විශ්වාස කරනවා. දයාබරදුවේ පුතේ, අපි බලමු මෙන්න මේ සංඛ්‍යාමය වටිනාකම් කියවා තේරුම් ගැනීමට අප කුමක්ද කළ යුත්තේ කියලා. දැන් අපි කියනවා 10%. ඒක කියවන ආකාරය තමයි ඒ. ඒක භාගයක් විදිහට අපට දියන්නට පුළුවන්. 9 10ත් 6 100ත් ලෙස 100ෙන් 10 කියලා. එතකොට ප්‍රතිශතයේ කියවන ආකාරය 10%, භාගයක් විදිහට ලිව්වහම එය 100ෙන් 10. දැන් මෙහි අදහස අප තේරුම් ගැනීමයි ඉතා වැදගත් වෙන්නේ. මෙයින් අදහස් වන්නේ කුමක්ද? 10%යි කියන එකෙන් අදහස් වෙන්නේ රුපියල් 100ක් වටිනා භාණ්ඩයක් මිලදී ගැනීමේදී රුපියල් 10ක් මිල අඩු කෙරේ. වට්ටම 10%යි කියලා නම් සඳහන් වෙලා තිබුණේ. අන්නින් අදහස් වෙන්නේ වට්ටමක් කියලා කියන්නේ භාණ්ඩයක ලකුණු කළ මිලෙන් අත්පිට මුදලට විකිණීමේදී අඩු කරනු ලබන මුදල. මෙන්න මේ හේතුව නිසා 10%ක වට්ටමක් දෙනවා කියන එකෙන් අදහස් වන්නේ රුපියල් 100ක් මිල ලකුණු කර ඇති භාණ්ඩයක අත්පිට මුදලට ගැනීමේදී එහි වටිනාකමෙන් රුපියල් 10ක් අඩු කර දෙනවා කියන එක. ඒ කියන්නේ අපිට පුළුවන් එහෙමනම් රුපියල් 100ක භාණ්ඩය රුපියල් 90කට මිලදී ගන්නට. ඒ වගේම පුතේ, බැංකු ගිණුම් සඳහා 14%ක වාර්ෂික පොලියක්. දැන් මේ සංඛ්‍යාමේ වටිනාකමෙන් අදහස් වෙන්නේ අපි ඒක කියවන්නේ 10%යි නැත්නම් 14%යි. අපි 14% භාගයක් විදිහට ලිව්වොත් 9 තමයි 14, 6 තමයි 100. එතකොට 9 14යි 6 100යි. එහෙමනම් මෙන්න මේ භාගය 100ෙන් 14 කියලායි අපි සඳහන් කරන්නේ. එතකොට දයාබරදුවේ පුතේ, එහි අදහසයි වැදගත් වෙන්නේ. එින් අදහස් කරන්නේ කුමක්ද? රුපියල් 100ක් මේ ළමා ඉතුරුම් ගිණුමේ තැන්පත් කළොත් වසරක් අවසානයේදී රුපියල් 14ක පොලියක් ඒ සඳහා ලැබෙනවා. තැන්පත් කරොත් මුදලක්, අන්නේ තැන්පත් කරනු ලබන මුදලට බැංකුව මගින් අමතරව එකතු කරනු ලබන මුදල තමයි පොලිය කියලා කියන්නේ. එහෙමනම් පොලිය කියලා කියන්නේ අපිට ලැබෙන ආදායමක්. අන්නේ ආදායම 10%ක් කියලා සඳහන් වුණොත් මේ ගිණුමේ රුපියල් 100ක් තැන්පත් කරපු කෙනෙකුට වසරක් අවසානයේදී රුපියල් 14ක පොලියක් ලැබෙනවා කියන එක. ඉතින් මේ අනුව අපට පේනවා ප්‍රතිශත, භාග, දශම, අනුපාත අතර සම්බන්ධතාවයක් ඍජුවම පවතින බව. ප්‍රතිශතයේ භාවිතය මුලින්ම ආරම්භ වුණේ දුවේ පුතේ පෙරදිග රටවල වෙළඳ කටයුතුවලදී බව ශිලාලේඛනවල සඳහන්ව තිබෙනවා. වර්තමානයේදී ප්‍රතිශත භාවිතාවන විවිධ ශේස්ත්‍ර රාශියක් තිබෙනවා. අපි උදාහරණ විදිහට සැලකුවොත් වෙළඳ කටයුතු වලදී, ලාභ අලාභ වලදී, වට්ටම් වලදී කොමිස්, බදු, බැංකු කටයුතු වලදී පොලිය, අන්නේ ආදී වශයෙන් අපට දක්වන්නට පුළුවන්. ඒ පමණක් නෙමෙයි, සමාජ කටයුතු වලදී ඒ වගේම දත්ත සංසන්දනය කිරීම, තක්සේරු කිරීම, තොරතුරු සන්නිවේදනය කිරීම ආදී කර්තව්‍යයන් සඳහාත් ප්‍රතිශත භාවිතයට ගන්නවා. දැන් ඔබට මතක් වෙනවා ඇති, ඔබේ පාසලේ ගිය වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සමත් වීමේ ප්‍රතිශතය 85%, 80%, ඒ ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් අන්න ඒ වගේ යම් යම් අදහස් ඉදිරිපත් කිරීමේදී ප්‍රතිශත යොදා ගැනීම ඉතාම වැදගත් වෙනවා. දැන් දුවේ පුතේ, නූතන ලෝකයේ නැත්තම් මේ වර්තමාන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීමේ නිපුණතාවය ගණිත විෂය තුලින් ලබාගත යුතු අත්‍යවශ්‍ය ගිණුම් සංකල්පයක් කියන එක ඔබ හොඳට මතක තියාගන්නට ඕනි. ඉතින් අන්නේ නිපුණතාවය සපුරා ගැනීමට ප්‍රතිශත මාතෘකාව මහෝපාකාරී වන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් දුවේ පුතේ, මෙන්න මේ ප්‍රතිශත මාතෘකාව ඉතාම වැදගත් මාතෘකාවක් වෙනවා. මේ නිසා තමයි ප්‍රතිශත පාඩම 7 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය, 9 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය යන ශ්‍රේණිවලදී විවිධ නිපුණතා මට්ටම් වලින් ඔබට ඉගෙන ගන්නට ලැබී තිබෙනවා. එහෙමනම් දුවේ පුතේ, දැන් අපි බලමු මෙන්න මේ ප්‍රතිශත මාතෘකාවේ අපි දැනගත යුතු අනුපිළිවෙල කුමක්ද කියලා. දැන් බලන්න දුවේ පුතේ, 7 ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්තා සංඛ්‍යාවක් ප්‍රතිශත බවටපත් කිරීම, ඒ වගේම ප්‍රතිශතයක් සංඛ්‍යාව බවටපත් කිරීම කියන මාතෘකාව. දැන් ඕනෑම සංඛ්‍යාවක් ප්‍රතිශත බවටපත් කිරීමට නම් අප කළ යුත්තේ එම සංඛ්‍යාව ගුණ කරනවා 100%. එම සංඛ්‍යාව 100%ෙන් ගුණ කරාම ඒ සංඛ්‍යාව ප්‍රතිශතයක් බවට පත් වෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත්, 2 ප්‍රතිශතයක් බවට පත් කරන්නට කිව්වොත් අපි කළ යුත්තේ 2 ගුණ කිරීම 100%. 2 100%ෙන් ගුණ කරාම පිළිතුර 100%යි. ඒ වගේම 5 ප්‍රතිශතයක් බවට පත් කරන්නට කිව්වොත් 5 ගුණ කිරීම 100%. ඒ කියන්නේ 5 ගුණ කිරීම 100%, අපිට පුළුවන් 100 බෙදන්න. 100 බෙදුවාම 20යි, 22 ගුණ කරොත් 40%යි. එහෙනම් 5 කියලා කියන්නේ ප්‍රතිශතයක් බවට පත් කරොත් 40%යි. ඉතින් මෙන්න මේ ආදී වශයෙන් අපට පුළුවන් සංඛ්‍යා ප්‍රතිශත බවට පත් කරන්නට. ඒ වගේම දුවේ පුතේ, 5:98 කියලා අනුපාතයක් ප්‍රතිශතයක් බවට පත් කරන්නට කිව්වොත් එහෙම, අන්න ඔබ කළ යුත්තේ කුමක්ද? 5:98 කියන අනුපාතය අපි භාගයක් විදිහට සටහන් කර ගත යුතුයි. එහෙමනම් 5 හැටියටත් 8 හැටියටත් ලිව්වාම එය භාගයක් බවට පත් වුණාම 8:5 ලෙස සටහන් වෙනවා. දැන් මේ 8:5 ගුණ කිරීම 100%, 8:5 100%ෙන් ගුණ කරාම අන්න අපට අදාළ පිළිතුර ලබා ගන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ ආකාරයට සංඛ්‍යා ප්‍රතිශත බවට පත් කිරීම අපි 7 පන්තියේදී ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රතිශතයක් සංඛ්‍යාවක් බවට පත් කරන්නට කිව්වොත් ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ ප්‍රතිශතය ගුණ කරනවා 100%. ප්‍රතිශත අගය 100%ෙන් ගුණ කරාම අන්න ප්‍රතිශතයේ සංඛ්‍යාවක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත්, 108 සංඛ්‍යාවක් බවට පත් කරනවා නම් 8 ගුණ කිරීම 100%. කියලා කියන්නේ 8 වශයෙන් 100 අරගෙන 100ෙන් 8යි කියලා දැක්වීම. එහෙමනම් 100ට 8යි කියලා කියන්නේ 100න් 8යි. ඒ වගේම 100ට 3.5 කිව්වොත් 3.5 100න් එකෙන් ගුණ කරගත්තාම 3.5 යට 100 ඒ කියන්නේ 1000න් 35 වශයෙන් අපිට ලියන්නට පුළුවන්. ඉතින් අන්නේ ආකාරයටයි ප්‍රතිශතයක් සංඛ්‍යාවක් බවට පත් කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට හත ශ්‍රේණියේදී සංඛ්‍යා ප්‍රතිශත බවටත් ප්‍රතිශත සංඛ්‍යා බවටත් පත් කරන විදිහ තමයි අපි ඉගෙන ගත්. ඒ ඇසුරෙන් හත ශ්‍රේණියේ පොතක් හොයලා එහි තියෙන අභ්‍යාස කීපයක් ඔබ කරලා බලන්නට ඕනි. ඊට පස්සේ අපි යම් බලන්න අට ශ්‍රේණියට. අට ශ්‍රේණියේ පාඩම ප්‍රතිශත පාඩම බැලුවහම අපට එතන දකින්න තිබෙනවා රාශියක් තවත් රාශියක ප්‍රතිශතයක් ලෙස දැක්වීම කෙසේ කළ යුතුද යන්න. රාශියක් තවත් රාශියක ප්‍රතිශතයක් ලෙස දැක්වීම කරන්නේ කොහොමද කියන එක තමයි අපි අට ශ්‍රේණියේදී ඉගෙන ගත්තේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු සිසුන් 40ක් විභාගයට ඉදිරිපත් වී 28ක් සමත් වෙනවා. දැන් අන්න ඔබෙන් අහනවා අපි සමත් වීමේ ප්‍රතිශතය කීයද කියලා. සමත් වීමේ ප්‍රතිශතය කීයද කියලා අහුවාම අපි සමත් වීමේ ප්‍රතිශතය හදන්නේ කොහොමද? ඉදිරිපත් වූ මුළු සිසුන් ගණන 40යි. එයින් සමත් වූ ප්‍රමාණය 28යි. එහෙමනම් සමත් වූ ප්‍රමාණය භාගයක් බවට පත් කරගන්නට ඕනි. ඉදිරිපත් වූ මුළු පිරිස හරේ වශයෙන්ොත් සමත් වූ සිසුන් සංඛ්‍යාව ලවේ වශයෙන්ුත් යෙදුවහම අපි එම භාගය දක්වනවා 40න් 28යි කියලා. දැන් භාගය 40න් 28යි. එහෙමනම් දැන් අප හතේ පන්තියේදී ඉගෙනගත්තු ක්‍රමයේ භාවිතා කළා මෙය ප්‍රතිශතයක් බවට පත් කරනවා. කුමක්ද ක්‍රමය? 40න් 28 ගුණ කිරීම 100ට 100. 40න් 28 100ට 100න් ගුණ කරාම අන්න අපිට සුළු කරන්නට පුළුවන් 40ේ අග බිඳුවට 100ේ අග බිඳුවක් කැපුවා. එතකොට හරය 4යි ලවය 10යි. දැන් හරය 4 තියෙන එකෙන් උඩ තියෙන 28 ලවේ තියෙන 28 බෙදන්නට පුළුවන්. 4ෙන් 28 බෙදුවාම 28ට 4ේ ඒවා 7යි. එහෙමනම් දැන් අපිට ඉතුරුලා තියෙන්නේ 7 ගුණ කිරීම 10 කියන සංඛ්‍යාවයි. 7 10ෙන් ගුණ කරාම පිළිතුර එනවා 100ට 70. අතින් අන්න බලන්න දුවේ පුතේ, රාශියක් තවත් රාශියක ප්‍රතිශතයක් බවට පත් කිරීම කරන විදිය. අපි තව උදාහරණයක් බලමු. තවත් උදාහරණයක් මිලිලීටර් 250ක් ලීටරයක ප්‍රතිශතයක් කරන්න. මිලිලීටර් 250ක් ලීටරයක ප්‍රතිශතයක් කරන්න කියනවා. දැන් බලන්න දුවේ පුතේ, මෙතෙන්දී මිලිලීටර් 250ක් තියෙනවා ලීටරයක ප්‍රතිශතයක් බවටයි පත් කළ යුත්තේ. ඒතර මිලිලීටර් 250 ලීටරයක ප්‍රතිශතයක් බවට පත් කිරීම කරන කාර්යයේදී ලීටරය කියලා කියන්නේ එක ඒකකයක්, මිලිලීටර් කියලා කියන්නේ ඊට වඩා තවත් කුඩා ඒකකයක්. මෙන්න මේ හේතුව නිසා එය භාගයක් බවට පත් කළ ගත යුතුයි. භාගයක් බවට පත් කර ගැනීමේදී මේ රාශි දෙක එකම ඒකකවලට හරවා ගත යුතු වෙනවා. එකම ඒකකවලට හරව ගන්නවා කියන්නේ මිලිලීටර් 250 එහෙමම තිබ්බා, ලීටරයට මිලිලීටර් 1000ක් තිබෙන නිසා ලීටරය කියන එක අපි මිලිලීටර වලට හරව ගත්තාම 1000යි කියලා සටහන් කර ගන්නට ඕනි. එහෙමනම් අපි මුලින්ම කළ යුත්තේ රාශි දෙකම එකම ඒකකවලින් දැක්වීම. එහෙමනම් දැන් අන්න අපිට පුළුවන් මිලිලීටර් 250 ලීටරයක ප්‍රතිශතයක් බවට පත් කිරීමේදී මිලිලීටර් 250 ලීටරය කියලා කියන්නේ මිලිලීටර් 1000ක ප්‍රතිශතයක් බවට තමයි පත් කරන්නේ. එහෙමනම් දුවේ පුතේ, දැන් අපි භාගයේ ලියමු ලවය 250 හරය 1000. එහෙමනම් දැන් භාග සංඛ්‍යාව හරි 1000න් 250. දැන් අපි ප්‍රතිශතයක් බවට පත් කිරීමට ගුණ කළ යුත්තේ 100ට 100. එහෙමනම් 1000න් 250 ගුණ කිරීම 100, අන්න පිළිතුර වෙනවා අපි 1000 බිංදු 3ක් තියෙනවා, 100 බිංදු 2ක් තියෙනවා. ඒ බින්දු තුනට මේකෙ බින්දු තුනෙන් දෙකක් කපලදාමු. එතකුට එනවා අපිට දහයෙන් දෙසිය පණහ. ඒ බින්දුවටත් දෙසිය පණහ බින්දුව කපල දැම්මහම අන්න අපට පිළිතුර ලැබෙනවා විසි පහයි කියලා. එහෙමනම් දාහෙන් දෙසිය පණහයි කියන්නේ ප්‍රතිශතයක් බවට පත් කරහම සීයට විසි පහයි. ඉතින් අන්න ඒකයි අපි මෙතෙන්දී රාශියක් දී ඇති රාශියක ප්‍රතිශතයක් බවට පත් කිරීම යන්නින් අදහස් කරන කාරණාව. දැන් අපි දන්නවා භාගයක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද, එහෙම නැත්නම් සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද, ඒ වගේම ප්‍රතිශතයක් සංඛ්‍යාවක් කරගන්නේ කොහොමද, ඒ වගේම රාශියක් දී ඇති රාශියක ප්‍රතිශතයක් බවට පත් කරන්නේ කොහොමද කියන එක අපි දැන් දන්නවා. ඊළඟට අපි කළ යුත්තේ ඊළඟ පියවරට යන එක. දැන් පියවර තුනයි. දැන් අපි ඊළඟ පියවර හැටියට සලකන්නේ ප්‍රතිශතයක අගේ සෙවීම කොහොමද කරන්න කියන එක. දැන් ප්‍රතිශතයක අගේ සොයන ආකාරය අපි බැලුවොත් උදාහරණයක් විදිහට දැන් අපට කියනවා රුපියල් 3000න් 108ක අගේ කීයද? රුපියල් 3000න් 108ක අගය කීයද? මේක හොඳට තේරුම් ගන්න ඕනි. රුපියල් 3000න් 108ක අගේ සොයන්න කිව්වහම අපි කරන්නේ මොකක්ද? රුපියල් 3000 ගුණ කරනවා 108ෙන්. රුපියල් 3000 ගුණ කරනවා 108ෙන්. එහෙමනම් අපි කොහොමද කරන්නේ 3000 ගුණ කිරීම 100ෙන් 8. 3000 ගුණ කිරීම 100ෙන් 8. දැන් අපි හරේ බින්දු දෙකකට ලවේ බින්දු දෙකක් කපල දැම්මහම ඉතුරු වෙනවා 30 ගුණ කිරීමට. 38ෙන් ගුණ කරාම 240යි. රුපියල් 240යි. ඒක තමයි අන්නේ රුපියල් 3000න් 108 කියන එකේ අගය වෙන්නේ. මේකේ අදහස තේරුම් ගැනීමයි දුවේ පුතේ ඉතාම වැදගත් වෙන්නේ. 3000න් 108ක් අයින් කරන්න කිව්වොත් කොහොමද මෙහි අදහස කියලා අපි බලමු. 108 කියන එකෙන් අදහස් කරන්නේ රුපියල් 100කින් රුපියල් 8ක් අයින් කරගන්න. රුපියල් 100කින් 8ක් අයින් කරගන්න. 100ට 8 කියන එකේ අදහස තමයි යන්නේ ඒක. රුපියල් 100කට රුපියල් 8ක් අයින් කරනවා. එහෙමනම් දුවේ පුතේ රුපියල් 100කට රුපියල් 100කින් 8ක් අයින් කරනවා. එහෙමනම් 200කින් 100කොළ දෙකක් තියෙනවා. ඒ 200ෙන් 8ව දෙකක් අයින් කරන්නට ඕන. එහෙනම් 200ෙන් අයින් කරනවා කීයක්ද? 8ව දෙකක්. ඒ කියන්නේ රුපියල් 16ක්. රුපියල් 300 කියලා කියන්නේ 100ේ කොළ 3ක්. 100ේ හැම කොළයකින්ම රුපියල් 88 අයින් කරගත්තොත් රුපියල් 300කින් අපි අයින් කරනවා 8 ඒවා 3ක්. එහෙනම් 300කින් 8 ඒවා 3ක් අයින් කරනවා කියලා කියන්නේ රුපියල් 300කින් අපි රුපියල් 24ක් අයින් කරගන්නවා. අන්න ඒ වගේ තමයි දුවේ පුතේ 300කින් 24ක් අයින් වෙනවා නම් 3000කින් ඒ වගේ 10 ගුණයක්. 24 ඒවා 10ක් කියන්නේ 240යි. අපි අදහස හැටියට අන්න එහෙම තේරුම් ගන්නත් පුළුවන් වෙන්නට ඕනි. ඉතින් දුවේ පුතේ ප්‍රතිශතයක අගය සෙවීම ඉතාම වැදගත් වෙනවා. අට ශ්‍රේණියේදී අපි ප්‍රතිශතයක අගය හොයන ගැටලුත් විසඳලා තිබෙනවා. රුපියලකින් 100ට 20ක් කියන්නේ ශතකීයද කියලා අපෙන් අහනවා. ඉතින් මෙන්න මෙතෙන්දී රුපියලකින් 100ට 20 ශතකීයද කියලා අහුවොත් එහෙම රුපියල් කියන්නේ එක ඒකකයක්, ශත කියන්නේ වෙනත් ඒකකයක්, දෙකම එකම ඒකක බවට පරිවර්තනය කරගන්නට ඕන. රුපියලක් කියලා කියන්නේ ශතනම් කීයක්ද? 100ක්. සත 100ක් තමයි රුපියල කියන්නේ. එහෙමනම් දැන් අපි රුපියලකින් සත 100ට 20 සත කීයද කියලා හොයනකොට අපි රුපියල සත වලට පරිවර්තනය කරනවා. රුපියලක් කියන්නේ සත 100ක්. එහෙමනම් 100ෙන් 100ට 20 කීයද කියලා තමයි අපි දැන් හොයන්නට උනේ. එහෙමනම් අපි ඉස්සෙල්ලා ගැටලුවේ වගේම 100 ගුණ කරනවා 100ෙන් 20ෙන්. 100 100ෙන් 20ෙන් ගුණ කරාම 100ට 100 කැපිලා යනවා. උත්තරේ ඉතුරු වෙනවා 20 විතරක්. එහෙමනම් රුපියලකින් 100ට 20යි කියලා කියන්නේ සතනම් 20යි. රුපියලකින් 100ට 20 කියලා කියන්නේ සත 20යි කියන එක. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ප්‍රතිශතයක අගේ සෙවීමේ විවිධ ගැටලු මේ ආකාරයට ඉදිරිපත් කරන්නට. තවත් ගැටලුවක් අපි බලමු. පාසලක සිසුන්ගෙන් 84%ක් විභාගයේ සමත් වී ඇත. පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 250ක් නම් විභාගයේ අසමත් සිසුන් සංඛ්‍යාව සොයන්න. අන්න බලන්න දුවේ පුතේ. පාසලක සමත්වීමේ ප්‍රතිශතයේ 84%යි. සමත්වීමේ ප්‍රතිශතයේ 84%යි නම් අසමත් වූ සිසුන් ගාන සොයන්න කියලා තමයි අපෙන් අහන්නේ. දැන් මේක ටිකක් ඉදිරියට ගිය ප්‍රශ්නයක්. දැන් මෙතෙන්දි සමත් වුණා නම් 84%ක් අපි අසමත් වීමේ ප්‍රතිශතය එතනම හදා ගන්නවා. 84ක් 100ක් විභාගයට යනකොට 84 දෙනෙක් සමත් නම් කී දෙනෙක් අසමත් වුණාද? ඉතිරි පිරිස සියලු දෙනාම අසමත්. එහෙනම් 100කට 84ක් සමත් නම් ඉතිරි 100ෙන් 84 අඩු කරාම ඉතිරි වෙන 16 දෙනාම අසමත්. එහෙනම් 100ට 84ක් සමත් කියන්නේ 100ට 16ක් අසමත් කියන එක. දැන් අන්න අපි කරන වැඩේ මොකක්ද? 250 ගුණ කරනවා 100ට 16ෙන්. 250 100ට 16ෙන් ගුණ කරලා සුළු කරගත්තාම අපිට අසමත් සිසුන් සංඛ්‍යාව ගණනය කරගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයේ ගැටලු තමයි 3-4 පියවරදී අපි කතා කරේ. තවත් අවස්ථාවක් අපිට තිබෙනවා. ඒ තමයි දැන් යම් ප්‍රතිශතයක වටිනාකම දුන්නා, ඒකේ මුළු වටිනාකම සෙවීම කළ යුත්තේ කොහොමද කියන එක ඊළඟට දැන් අපි දැනගත යුතු වෙනවා. දැන් අපි බලමු අන්න ඒ පියවර කුමක්ද කියලා. ප්‍රතිශතයක වටිනාකම දුන්නම මුළු වටිනාකම සොයන්නේ කොහොමද කියන එකයි ඊළඟ වැදගත්ම පියවර වෙන්නේ. දැන් මෙතෙන්දී අපි හිතමුකෝ මෙහෙම, රූපවාහිනී යන්ත්‍රයක වටිනාකමින් 100ට 10ක් මුලින් ගෙවා රැගෙන යන්න. රූපවාහිනී යන්ත්‍රයක වටිනාකමින් 100ට 10ක් මුලින් ගෙවා රැගෙන යන්න. මේකෙන් අදහස් වෙන්නේ රූපවාහිනී වටිනාකමින් 100ට 10ක් ගෙවන්න. එතකොට අපිට ලොකු වටිනාකමක් තියෙන රූපවාහිනී යන්ත්‍රයක් ඒකේ වටිනාකමින් 100ට 10ක් විතරක් ගෙවලා වෙළඳසැලින් ගෙදරට අරගෙන යන්නට පුළුවන්. ඊට පස්සේ ඉතිරි වෙන ණය මුදල මාසෙන් මාසෙට වාරික වශයෙන් ගෙවීම සඳහා ඉඩකඩ ලබා දී තිබෙනවා. අපි එහෙමනම් නැවත ගැටලුව බලමු. රූපවාහිනියක වටිනාකමින් 100ට 10ක් මුලින් ගෙවා රැගෙන යන්න, ඒ අනුව මූලිකව ගෙවූ මුදල රුපියල් 4000ක් නම් රූපවාහිනියේ වටිනාකම සොයන්න. අන්න දුවේ පුතේ, මෙහිදී වටිනාකමෙන් 100ට 10ක් ගෙවන්න කියනවා. ඒ ගෙවිය යුතු මුදල අපට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මෙම රූපවාහිනී යන්ත්‍රයේ වටිනාකමෙන් 100ට 10ක් කියන්නේ රුපියල් 4000යි. වටිනාකමෙන් 100ට 10ක් කියන්නේ රුපියල් 4000යි. එහෙනම් අපි අහනවා රූපවාහිනියේ වටිනාකම කීයද? අපි කළ යුත්තේ කුමක්ද? 100ට 10ක් රුපියල් 4000ක් නම් 100ට 1ක් කියන්නේ කීයද කියලා අපි ඉස්සෙල්ලා බලමු. 100ට 10ක් කියන්නේ රුපියල් 4000යි. එතකොට 100ට 10ක් රුපියල් 4000 නම් 100ට 1ක් කීයද? අපි කොහොමද කරන්නේ 100ට 10 ප්‍රතිශත ලකුණ සහිතව 10යි 100ට කියන ලකුණ සහිතව අපි ලියනවා 10යි 100ට සමාන වෙනවා රුපියල් 4000ට. එහෙනම් 100ට 1 කීයද බලන්න 4000 10කට බෙදෙනවා. 4000 10ට බෙදුවහම 100ට 1ක් කියන්නේ කීයද? 4000ෙන් 10ෙන් පංගුව කියන්නේ රුපියල් 400යි. 4000 10ට බෙදුවාම 100ට 1ක් කියන්නේ රුපියල් 400යි. එහෙමනම් දුවේ පුතේ, දැන් අපිට පුළුවන් රූපවාහිනී වටිනාකම හොයාගන්න ඒ කියන්නේ සීයට එකක් කියන්නේ හාරසීයයි නං සීයට සීයයි කියන්නේ කීයද කියලා හොයාගන්න අපි හාරසීය සීයෙන් ගුණ කරනවා. හාරසීය සීයෙන් ගුණ කරහම පිළිතුර එනවා රුපියල් 40,000යි කියලා. එහෙමනම් රූපවාහිනී වටිනාකම රුපියල් 40,000යි. අපි බලමු තවත් ගැටලුවක්. පාසලක සිසුන්ගෙන් 100%ක් පළමු වසරේ සිටි. පාසලක සිසුන්ගෙන් 100%ක් පළමු වසරේ ඉගෙනුම ලබනවා. පළමු වසරේ සිටින සිසුන් ගණන 76ක් නම් පාසලේ සිටින මුළු සිසුන් ගණන සොයන්න. අන්න දුවේ පුතේ, පාසලේ සිටින සිසුන් ගණන අරගෙන ඒ සිසුන්ගෙන් 100%ක් ඉන්නවා පළමු වසරේ. පළමු වසරේ ඉන්න ළමයි ගාන අරගෙන බැලුවොත් ගණන් කරලා බැලුවහම පළමු වසරේ ඉන්න ළමයි ගාන 76ක්. එහෙමනම් පාසලේ සිටින මුළු සිසුන් ගාන හොයන්න කියලා අපිට දැන් කියන්නේ අපි කරන වැඩේ මොකක්ද? 100%  කියලා කියන්නේ ළමයි 76කට. එහෙමනම් අර මුලින් සඳහන් කරපු ගැටලුවේ ආකාරයටම 100%  සමානයි 76යි. එහෙමනම් අපි 100%  කීයද කියලා හොයාගන්නට ඕනි. අපි කළ යුත්තේ කුමක්ද? 76 4න් බෙදනවා. එහෙමනම් 76 4න් බෙදුවාම අන්න අපට ලැබෙනවා පිළිතුර 19යි කියලා. එහෙනම් 100%  කියන්නේ 19යි. එහෙනම් 100% කීයද කියලා බලන්න 19 100න් ගුණ කරනවා. 19 100න් ගුණ කරාම අපිට ලැබෙනවා පිළිතුර 1900යි කියලා. ඒ කියන්නේ පාසලේ සිටින මුළු සිසුන් ගණන 1900ක් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ප්‍රතිශතයක අගය දුන්නහම එමගින් මුළු වටිනාකම සොයා ගැනීමත් ප්‍රතිශත පාඩමේ ගණන් හැදීමේදී හොඳට පුළුවන් වෙන්නට ඕනි. දැන් එහෙමනම් දුවේ පුතේ, අපි මේ වෙනකොට කතා කරා ප්‍රතිශතයක ප්‍රතිශතයක් භාගයක් කරන්නේ කොහොමද, නැත්නම් ප්‍රතිශතයක් සංඛ්‍යාවක් කරන්නේ කොහොමද, සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට පත් කරන්නේ කොහොමද? පියවර දෙකයි. ඒ වගේම ප්‍රතිශතයක් දී ඇති රාශියක් තවත් රාශියක ප්‍රතිශතයක් බවට පත් කිරීම ඊට පස්සේ අපි ඉගෙන ගත්තා. ඊළඟට ප්‍රතිශතයක අගය සෙවීම ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා ප්‍රතිශතයක වටිනාකම දී ඇති විට මුළු වටිනාකම හොයන්නේ කොහොමද කියන එක. ඉතින් මෙන්න මේ ආකාරයට අපි මෙතෙක් ඉගෙනගත්තු දේවල් සාරාංශ කරලා බැලුවොත් ප්‍රතිශතයක් කියන්නේ ඕනෑම සංඛ්‍යාවක් 400ක් වන භාගයක් ලෙස දැක්වීම. ඒ වගේම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට පත් කිරීම, ප්‍රතිශතයක් සංඛ්‍යාවක් බවට පත් කිරීම, රාශියක් තවත් රාශියක ප්‍රතිශතයක් ලෙස දැක්වීම, ප්‍රතිශතයක අගය සෙවීම, ප්‍රතිශතයක අගේ දී ඇති විට වෙනත් ප්‍රතිශතයක අගේ සෙවීම, මුළු වටිනාකම සෙවීම කියන මෙන්න මේ කාරණා අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. එහෙම නන්දු වේ පුතේ, මේ යන්න මේ ආකාරයට නූතන ලෝකේ ගනුදෙනු පහසුවෙන් හා සංසන්දනාත්මකව තොරතුරු සම්නිවේදනය කිරීමට ප්‍රතිශත භාවිතා කරන්නේ කොහොමද කියන එක තමයි දැන් අපි ඊළඟට ඉගෙන ගත යුතු වෙන්නේ. මේ ප්‍රතිශත භාවිතය කියලා තමයි අපි දැන් ඒකට කියන්නේ. එහෙමනම් දුවේ පුතේ, අපි බලමු ඊළඟට මෙන්න මේ ප්‍රතිශත කොහොමද මේ ඉදිරි අවස්ථා සඳහා යොදාගන්නේ කියලා. දැන් අපි කතා කරමු මේ ප්‍රතිශත භාවිතය කියන අවස්ථාව දැන් අපට තියෙනවා මෙන්න මේ ආකාරයට. ප්‍රතිශත භාවිතා කිරීමේ අවස්ථා කීපයක් අපට වර්ග කරලා දක්වන්නට පුළුවන්. අපි 9 ශ්‍රේණියට ගියාම 9 ශ්‍රේණියේදී අපි ප්‍රතිශත භාවිතය සම්බන්ධව ඉගෙන ගන්නවා මාතෘකා කීපයක්. ඒ තමයි ලාභ අලාභ, වට්ටම් සහ කොමිස් කියන මාතෘකා. 9 ශ්‍රේණියේදී තමයි අපි ලාභ අලාභ ප්‍රතිශත, වට්ටම් ප්‍රතිශත, කොමිස් ප්‍රතිශත කියන මාතෘකා ඉගෙන ගන්නෙ. ඒ වගේම 10 ශ්‍රේණියට ගියාම 10 ශ්‍රේණිය, ඒ කියන්නේ දැන් ඔබ මේ ගත කරන අපොස සාමාන්‍ය පෙළ පන්තිය. අපොස සාමාන්‍ය පෙළ පන්තිය කිව්වොත් 10 සහ 11 ශ්‍රේණි තමයි අපොස සාමාන්‍ය පෙළ පන්තියට අයිති වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ 10 ශ්‍රේණියේ සිටින ඔබ අපොස සාමාන්‍ය පෙළ පන්තියේ පළමු වසරේ දරුවෙක්. 11 ශ්‍රේණියේ සිටින ඔබ අපොස සාමාන්‍ය පෙළ 2021 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දෙවන වසරේ සිසුවෙක්. ඉතින් අන්නේ හේතුව නිසා මේ 10 සහ 11 ශ්‍රේණිවලදී ඔබ ඉගෙන ගන්න කාරණා වලින් තමයි විශේෂයෙන් විභාග ප්‍රශ්න පත්‍රය සමන්විත වෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ ප්‍රතිශත භාවිතයේදී 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙන ගන්න කාරණා ඉතා වැදගත් වෙනවා. ඒ විතරක් නෙමේ 9 ශ්‍රේණියේ සහ 8-7 ශ්‍රේණිවලදී ඉගෙනගත්තු කාරණා නැතුව අපිට කිසිසේත්ම 10-11 ශ්‍රේණිවල ප්‍රතිශත පාඩම පිළිබඳව කතා කළ නොහැකි. ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු කොපමණ ප්‍රමාණයක් ලබාගත හැකිද කියන එකත් මුලින්ම අපි කතා කළ යුතු කාරණාවක් වෙනවා. දැන් බලන්න දුවේ පුතේ, සාමාන්‍ය පෙළ විභාගයට දෙන ගණිත ප්‍රශ්න පත්‍රයේදී ප්‍රතිශත මූලධර්ම සංකල්ප ඇතුළත් ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ කෙටි ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. එහෙමනම් ඒ ප්‍රශ්නයට ලකුණු දෙකක් ගන්නට පුළුවන්. ඒ වගේම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කියලා තවත් කොටසක් තියෙනවා, ව්‍යුහගත රචනා. අන්නේ B කියන කොටසට ලැබෙනවා බදු, සුළු පොලිය, වැල් පොලිය, කොටස් වළඳපළ වගේ මාතෘකාවලින් යුක්ත ප්‍රතිශත ආශ්‍රිත ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට ඔබට ලකුණු 10ක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මෙන්න මේ හේතු නිසා දුවේ පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ඔබට ඉතා පහසුවෙන් ලකුණු 12ක් ලබා ගැනීමේ අවස්ථාව උදා වෙනවා මේ ප්‍රතිශත මාතෘකාව හොඳින් අධ්‍යයනය කළොත්. ඒ වගේම ගණිතයේ දෙක පත්‍රයේ ඉහළ මට්ටමේ දැනුම් අපේක්ෂාවෙන් දෙන හීනමන ශේෂයේ මත පොලිය, ඒ වගේම වැල් පොලිය, කොටස් වෙළඳපළ, බදු, වරිපනම් මේ ආදී වශයෙන් අපි ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අන්නේ මාතෘකාවලින් ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රෙත් එක ප්‍රශ්නයක් අන්තර්ගත වෙනවා. අන්නේ ප්‍රශ්නයට පිළිතුරු ලිවීම වෙනුවෙන් ඔබට ලකුණු 10ක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් දුවේ පුතේ ගණිතය 1 සහ 2 කියන ප්‍රශ්න පත්‍ර දෙකෙන් ප්‍රතිශත මාතෘකාව යටතේ ඔබට ලකුණු 22ක් අනිවාර්යයෙන්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අන්නේ නිසායි දුවේ පුතේ මේ ප්‍රතිශත මාතෘකාව ඉතා වැදගත් වෙන්නේ. එපමණක් නෙමෙයි ප්‍රතිශත මාතෘකාවේ තියෙන සංකල්ප වෙනත් පාඩම්වලදී අතිශයින් වැදගත් වෙනවා. උදාහරණයක් හැටියට සංඛ්‍යායනයේ තේමාවේ ප්‍රශ්න, කුලක හා සම්භාවිතාවේ තේමාවලදී, ඒ වගේම වෙනත් තේමා යටතේ ලැබෙන ප්‍රශ්නවලත් ප්‍රතිශත ඇසුරෙන් දත්ත ඇතුළත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ තේමාවලදී ප්‍රතිශත භාවිතාවල නිසා ඒ හැම තැනකදීම මේ ප්‍රතිශත මාතෘකාව ඉතා වැදගත් වෙනවා. එහෙමනම් දැන් අපි බලමු ප්‍රතිශතවල 9, 10, 11 ශ්‍රේණිවලදී අපිට ඉගෙන ගන්නට තිබෙන කාරණා මොනවාද කියන එක. දැන් අපි 9 ශ්‍රේණියට යනකොට 9 ශ්‍රේණියේ ප්‍රතිශත මාතෘකාව යටතේ ලාභ අලාභ, වට්ටම් සහ කොමිස්. දැන් දුවේ පුතේ බලමු ලාභයක් කියන්නේ කුමක්ද? ලාභයක් කියන්නේ කුමක්ද? අලාභයක් කියන්නේ කුමක්ද? ඒ වගේම වට්ටම් කියලා කියන්නේ මොනවාද? කොමිස් කියන්නේ මොනවාද කියන එක අපි දැන් කතා කරලා බලමු. දැන් බලන්න පුතේ, ලාභ අලාභ. ලාභයක් කියලා කියන්නේ වෙළඳාමකදී භාණ්ඩයක් ගත් මිලට වඩා වැඩි මිලකට විකුණු විට ඒ වැඩිපුර ලැබෙන මුදලට තමයි ලාභය කියලා කියන්නේ. වෙළඳාමකදී භාණ්ඩයක් ගත් මිලට වඩා වැඩි මිලකට විකුණු විට ඒ වැඩිපුර ලැබෙන මුදලට තමයි අපි ලාභය කියලා කියන්නේ. ඒ වගේම අලාභය කියන්නේ එහෙනම් කුමක්ද? වෙළඳාමකදී භාණ්ඩයක් ගත් මිලට වඩා අඩු මිලකට විකිණීමට සිදු වුනාම අන්නේ අඩු මිලට විකිණීමෙන් ලැබෙන අවාසිය තමයි අපි අලාභය කියලා කියන්නේ. එතකොට ලාභ අලාභ අපි ප්‍රකාශ කරන්නේ ප්‍රතිශත විදිහට. එතකොට ලාභ අලාභ ප්‍රතිශත විදිහට ප්‍රකාශ කරනකොට අපි එය ප්‍රතිශතයක් බවට පත් කරන්නේ කොහොමද? ලාභය යම් භාණ්ඩයක් විකිණීමේදී ලැබුණ ලාභය ගත් මිලෙහි ප්‍රතිශතයක් බවටයි පත් කරන්නේ. එහෙමනම් අපි ලාභ ප්‍රතිශතය සොයා ගැනීමේදී ලාභය දැනගන්නට ඕනි, එම භාණ්ඩයේ ගත් මිල දැනගන්නට ඕනි. මෙන්න මේ දෙක ලාභය ලවේ විදිහටත් භාණ්ඩයේ ගත් මිල හරේ විදිහටත් දක්වමින් භාගය හදාගන්නවා. එහෙමනම් ලාභය බෙදීම ගත් මිල අන්නේ භාගය අපි ගුණ කරනවා 100ට 100. එහෙමනම් ලාභ ප්‍රතිශතය කියලා කියන්නේ ලාභය බෙදීම ගත් මිල ගුණ කිරීම 100ට 100 කියන අගය. අලාභ ප්‍රතිශතයත් ඒ විදිහමයි. එහෙමනම් අලාභය බෙදනවා ගත් මිලෙන් ගුණ කරනවා 100ට 100 අන්න අපට ලැබෙනවා අලාභ ප්‍රතිශතය. ඒ වගේම දුවේ පුතේ වට්ටමක් කියලා කියන්නේ මොකක්ද? භාණ්ඩවල ඔබ දැක තිබෙනවා වෙළඳ පොලේ තිබෙන භාණ්ඩවල මිල ලකුණු කර තිබෙන බව. දත් බෙහෙත් පැකට්වල, සබන් කැටවල, මේ ආදී වශයෙන් සෑම භාණ්ඩයකම මිල සටහන් කර තිබීම අනිවාර්යයි. අන්න ඒ විදිහට එම භාණ්ඩවල සටහන් කර තිබෙන මිල තමයි අපි ලකුණු කර තිබෙන මිල කියලා කියන්නේ. ඉතින් අත්පිට මුදලට විකිණීමේදී මෙන්න මේ භාණ්ඩවල ලකුණු කරපු මිලෙන් කිසියම් මුදලක් අඩු කර දෙනිදීම සිදු කරනවා. අන්න ඒ විදිහට අඩු කරන මුදල තමයි වට්ටම කියලා කියන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කවකටු පෙට්ටියක මිල ලකුණු කරලා තිබුණා කියමුකෝ 200යි කියලා. කවකටු පෙට්ටියේ මිල 200ක් ලකුණු කරලා එය මිලදී ගැනීමේදී අපට එහි වටිනාකමෙන් රුපියල් 40ක් අඩු කර දුන්නා කියලා හිතමු. ඒ කියන්නේ කවකටු පෙට්ටිය අපට රුපියල් 160කට මිලදී ගන්නට පුළුවන්කම තිබුණා. එහෙමනම් දුවේ පුතේ අන්න රුපියල් 200ක් වටිනා කවකටු පෙට්ටියෙන් ලකුණු කරපු මිලෙන් රුපියල් 40ක් අඩු කර මෙන්න මේ කවකටු පෙට්ටිය වෙළෙන්දා පාරිභෝගිකයාට අලෙවි කරා. එහෙමනම් මෙන්න මේ වෙළඳාමේදී වෙළෙන්දා අඩු කර දුන් මුදල තමයි වට්ටම කියලා කියන්නේ. මෙන්න මේ වට්ටම ප්‍රතිශතයක් බවට පත් කරන්නේ කොහොමද? අඩු කරන ලද මුදල ලකුණු කළ මිලේ භාගයක් වශයෙන් සඳහන් කරගන්නවා. එහෙමනම් වට්ටම් ප්‍රතිශතය හොයනකොට අපි කරන්නේ වට්ටම ලකුණු කළ මිලෙන් බෙදලා නැත්නම් ලවයේ හැටියට වට්ටමත් හරේ හැටියට ලකුණු කළ මිලත් දාපු භාගය අරගෙන මෙන්න මේ භාගය 100ට 100ෙන් ගුණ කළ යුතු වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට වට්ටම් ප්‍රතිශතය අපට ගන්නට පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ කොමිස් කියලා කියන්නේ යම්කිසි භාණ්ඩයක් විකිණීම වෙනුවෙන් වෙළෙන්දාට ලබා දෙන මුදල තමයි අපි කොමිස් කියලා කියන්නේ. දැන් මේ යම්කිසි භාණ්ඩයක් විකිණීම වෙනුවෙන් අතරමැදියෝ බොහෝ අවස්ථාවල යෙදෙනවා. සමහර භාණ්ඩ විකිණීමේදී මෙන්න මේ අතරමැදියන්ගේ උදව් අවශ්‍ය වෙනවා. මේ අතරමැදියන්ට තැරැව්කරුවෝ බ්‍රෝකර්වරු කියලාත් කියනවා. ඉතින් මෙන්න මේ අය සඳහා ගෙවන මුදල් තමයි අපි කොමිස් කියලා කියන්නේ. ඉතින් එහෙමනම් කොමිස් ප්‍රතිශතය අපි හොයාගන්නේ කොහොමද? කොමිස් මුදල ලවයේ හැටියටත් භාණ්ඩයේ විකුණුම් මිල හරේ හැටියටත් දක්වමින් කොමිස් මුදල බෙදීම විකුණුම් මිල ගුණ කිරීම 100ට 100 කියන ගණිත කර්මයේ මගින් අපිට පුළුවන් කොමිස් ප්‍රතිශතය ලබා ගන්නට. ඉතින් මෙන්න මේ කරුණු කාරණා ටික තමයි 9 වෙනි ශ්‍රේණියේදී ඔබ අධ්‍යයනය කර තිබෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ලාභාලාභ වට්ටම් කොමිස් කියන මූලධර්ම පිළිබඳ ඇසුරෙන් අඩංගුවන ගැටලු විසඳීමේ හැකියාවත් 10 ශ්‍රේණියට එනකොට ඔබ ළඟ තිබිය යුතු වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට කොමිස් වට්ටම් ලාභලාභ ප්‍රතිශත පිළිබඳ ගැටලු අපි ඉදිරි පාඩමකදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමින් ඊළඟට 10 ශ්‍රේණියේදී බදු වර්ග පිළිබඳව සුළු පොලිය පිළිබඳව ඉගෙන ගැනීමට තිබෙනවා. අන්නේ 10 ශ්‍රේණියේ බදු වර්ග සුළු පොලිය මූලධර්මත් ඒ වගේම 11 ශ්‍රේණියේදී වැල් පොලිය හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීම සහ කොටස් වෙනදපල කියන මාතෘකාත් අපි ප්‍රතිශත මාතෘකාව යටතේ හැදෑරිය යුතු වෙනවා. එහෙමනම් දුවේ පුතේ අදට අපේ මේ වැඩසටහනේ කාලය නිමා වී තිබෙනවා. එහෙමනම් අපි ඉදිරි දිනක ගණිත පාඩම තුලින් මෙන්න මේ ප්‍රතිශත මාතෘකාවේ ඉතාම වැදගත් වන අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සංකල්ප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඌවේ ගුරුගෙදරින් අද අපොස සාපෙළ සඳහා ගණිතේ පාඩම ඔබ වෙත ගෙනාවේ බණ්ඩාරවිල කලාපයේ ගණිත ගුරු උපදේශක නුවන් අතපත්තු ගුරුතුමා.